Order, please. Lipi lekanadi piliganima. Garu mudal ha janamadhya matutuma.
Garu katana ekutumani. Tedas dasaya anka visi hatara darana. Visarjana panate haya eka vaganti yatate. Tedas dahatai pahai parvenidina sita. Tedas dahatai pahai tisseka dakwa. Jatika ayavaya departamentuye vayashir shanka desiya hatalhi yatate. Paripuraka sahaya seva saha. Hadisi avashyata vagakim vyaputiya magin sidukarna lada. Paripuraka venkirim pirimada satahana mama idiripat karami. Emma paripuraka venkirim pirimada satahana rajaye mudal pirimada karaka sabhaveta yomukala yutuyai mama yojana karami.
Garu rajya paripalana kalamanakara amatyatuma.
Garu kathanayaka tumani 2013 saha 2014 varsha sandaha rajaye mudrana neetigata sansthave varshika vartha mama idiripat karami. Emma vartha abhyantara paripalana ha rajya kalamanakarane pirimada aanshika adikshana karaka sabhaveta yomukala yutuyai mama yojana karami.
Issam piliganima garu harin pranimettuma. Garu Prasan Ranaviramettuma Vachika Pirituru Apekshakan Prasna Garu Udaya Prabhat Gaman Pilamettuma Garu Vaidyan Alinda Jayasekara Mettuma Garu Padma Udayachanta Gunasekara Mettuma Garu Dala Salaperum Mettuma Garu Buddhika Patirna Mettuma Garu Bandula Gunavadana Mettuma Garu Vasudeva Nanayakkara Mettuma
Asami
Garu Kushikarma Mettuma Gnesimata
Satyakkalina
Garu Taminda Vijayasiri Mettuma Garu Said Ali Sahir Maulana Mettuma Adhyapana Mettuma Gnesimata Garu Padma Udayaka Gunasekara Mettuma Garu Buddhika Patirna Mettuma Garu Bandula Gunavadana Mettuma Hari Garu Bandula Gunavadana Mettuma Agrama Mettuma Jati Patipatti Aathi Katutiya Mettuma Gaisimata
Sati Dekak Kalli Lila Tibena
Garu Udaya Garu Udaya Prabhat Gaman Pila Mettuma Garu Padma Udaya Chanta Gunasekara Mettuma Garu Buddhika Patirna Mettuma Deveni Mate Ankeka Kade Udaya Prabhat Gaman Pila Mettuma Prasne Ahanawada සභාගත කරනවද ගන්න?
අන්නේ කවුරුත්.
අන්නේ.
අනවද මේක?
ඇසේ අනෝ.
සභාගත කරනවා.
වෛද්‍ය නලින්ද මහ ජයසිංහ මැතිතුමා.
නැගතුමනි.
සභාගත කරනවා.
නැයි. කියන්නකො වෙලා තියෙනවනේ. ගරු කතා නැගතුමනි.
පද්ද නැහැ. සාමාන්‍ය සිස්ටම් එක අපි කරමු ගරු මන්ත්‍රී. සිස්ටම් එක. සිස්ටම් වෙනස් කරන්න බහරි අමාරු ඒකයි. තුන ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා.
ප්‍රශ්නේ අනෝ.
අනෝ. Bidri Bala Mettuma Garu Dala Salaperum Mettuma
Prasne Asanawa
Idamma Mettuma
Eka Maasayak Kalla Avashyai
Toru Buddhika Patirna Mettuma Usas Adhyapana Mettuma Asanawa Budd Ahanawada Hari Sabhagatha Karanna Hari Garu Bandula Gunawada Mettuma Age Prasne Ahanawa
Prasne Sabhagatha Karanna
Sabhagatha Karanawada
Ne ne Prasne
Evening Eka Sir
Hi.
Adala Mettuma innone.
Sati deka kalli illa
thiyena. Undai. Garu Chaminda Vijayasiri Mettuma prasne Kushikarma Mettuma ge simata. Ahanawada prasne?
Anagara sir.
Oba sabhagatha gannawada?
Ne satiyak kalli
illa. Hi. Anka 9 Garu Ali Sahir Maulana Mettuma Adhyapana Mettuma ge simata. Prasne ahanawada? Ahanne right okay. Garu Padma Udayachanta Gunasekara Mettuma Vidiri Bala Emettuma ge asimata prashne ahanawada?
Kawunu. Prashne
asunoth sabhagatha
karanawa. Sabhagatha karanawa. 11 Buddhika Patirna Mettuma Videsha Emettuma ge asimata Videsha Rakaya Emettuma ge asimata prashne ahanawada? Garu Bandula Gunawadana Mettuma aika hari sorry. 13 Udaya Prabhat Gamapila Mettuma
prashne asunoth
Agamettuma sati dekak kalli illa thibena.
14 Padma Udayachanta Gunasekara Mettuma prashne.
Prashne asanawa.
Sabhagatha karanawa katha nagathuma.
15 Buddhika Patirna Mettuma Usas Adhyapana Mettuma ge asimata. Ahanne nadda?
Ahanawa nan sabhagatha karanawa.
Ahanawa. Ha.
Sabhagatha karanawa.
Sabhagatha karanawa?
Sabhagatha karanawa. Tangali idarai.
Parliamentary Sthavara Niyoga Anga 23 2 yata patna Garu Dinesh Gunawadana Mettuma.
Garu kathanayakathumani
පළත් සභා හා පළත් පාලන කටයුතු අමාත්‍යතුමාගෙන් පළත් සභා පළත් පාලන අමාත්‍යංශය මගින් අම්පාර නාගරික බස් නැවතුම් පොළ ඉදිකරන ලද එකේ ඉදිකිරීමේදී පාත සඳහන් මන් නන්ටික තියෙනවා මේක කියවන්න යන්න. ආයවලුන්ගේ ඉනම් ද රජයට එකේ බස් නැවතුම් පොළ ඉදිකිරීම සඳහා ලබාගෙන ඇත. පාත නම් සඳහන් අයවලුන්ගේ පුරෝගාමිත්වෙන් ගල්ලය සංවර්ධන මණ්ඩලයේ ආරම්භයේ සිට පදිංචිව සිට එම ස්ථානවල වෙළඳ ව්‍යාපාර මගින් ජීවත් වූ අය මෙම අයවලුන්ට නගරයෙන් දුරබැහැර නවගම්පුර ප්‍රදේශය සඳහා ඉඩම් ලබා දීමට අම්පාර දිසාපතිවරයා ආණ්ඩුවේ දේශපාලන අධිකාරී විසින් තීරණය කර ඇත. මෙම මෙකී තීරණය මගින් එකී ඉඩම්වල පදිං සිටි අයවලුන්ගේ සම්පූර්ණ ජීවනෝපාය මාර්ගය කඩාවැටී අතර මේ වෙන විට ඉදිකරන අම්පාර බස් නැවතුම් පොළ සංකීර්ණයේ කඩකාමර වෙන්දිසි කිරීම සඳහා නගර සභාව විසින් කටයුතු යොදා ඇත. මේ පවුල්වල අය ඉදිකරනු ලබන බස් නැවතුම් පොළෙන් කඩකාමරයේ බැගින් ඉල්ලා ඇතත් දිසාපතිවරයා ආණ්ඩුවේ දේශපාලන අධිකාරී විසින්
මේ අම්පාරි බස් ස්ටෑන්ඩ් එකට
හරන්නේ කතානාර්තුමයි බෙදීලන්නේ
ගරු කතානායක
මිටියාවත සංවර්ධනය කරේ ඩීඑස් එන්නායක මහත්තයාගේ කාලේ ඉඳලා. ඒක දන්නේ ජාතික ව්‍යාපාරයක් කියලා දන්නේ නැහැ. ගල්ලෙව මිටියාවත. ගල්ලෙව මිටියාවත කියන්නේ ජාතික ව්‍යාපාරයක්.
මේක ලිස් කරලා තියෙන හින්දා ඊට පස්සේ මම
කතානායකතුමා
ස්ක්‍රීන් බයස්
කතානායකතුමා නියෝ තීරණය තාම ප්‍රකාශයට පත් කළා නැහැ.
නැයි ගරු සභානායකතුමා
නිකම් මේ
අම්පාරේ වැසිකිළියක් ගැනත් හයි පාර්ලිමේන්තුවේ
නෑ නෑ මේක ගත්තේ ඊයේ තියෙන්නේ පස්සේ
වැසිකිළියත් යන්න ඕන තැනක් වැසිකිළිය නැතුව මහපාරේ කරන්නද හදන්නේ තමුන්නා
සභානායකතුමා
අමුන්නාන්සේ මහපාරේට යන්නද
හදන්නේ කතානායකතුමනි 23 දෙක තියෙන ජාතික වැදගත්කම යුත් ප්‍රශ්නයකට
we agreed that yesterday 3:45 of the meeting this was accepted before that so in future it will be done
but even before if we
yeah,
accept
right. now it has been done here. Yeah so even anyway before. now it is lifted no
kata me metara teerne gata wadak na meka
na teerne gata passe ra go
ahead
speaker is being challenged by this standing orders are interpreted by him not by you standing orders are interpreted by the speaker
okay. but I allowed in the morning now let him go through and after that personally I will screen I told you know
either the house can take it up later
now this decision has been taken yesterday at 3:45 garu sabhanayakatuma
ඊයේ තීන්දුවේ වෙන කතාවක් නමුත් 23:02 යටතේ 23:02 යටතේ මේ වගේ ඒවා ප්‍රශ්න කරන්න බෑ.
ඔව් දැන් මේක ඇතුළත් කරලා තියෙන හින්දා මම ඒතර අවසරය දෙනවා then we can do that. මොකද ඔබතුමයි ප්‍රශ්නේ?
නෙමෙයි ප්‍රශ්නේ.
හරි ඔබතුමයි ගන්න හරි. You can read that and we'll see.
අම්පාර ජීවනපාය හිම වූ වසර 5කට වැඩි කලක් පදිංචි බස් නැවතුම් පුද්ගලයන් වෙනුවෙන් ගරු අමාත්‍යතුමා විසින් අම්පාර නාගරික බස් නැවතුම් පොළේ කඩකාමර බැගින් ලබා දීමට කටයුතු කරනවාද මේක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ අවුරුදු 50කට වැඩිය ඩීඑස්එන් නායක මැතිතුමාගේ කාලේ ඉඳන් අහම ආණ්ඩුවම පොරොන්දු වෙච්ච දෙයක් කඩ කරන නිසා අම්පාර නගර සභාව සීමාව තුළ දැන් අම්පාර නගර සභාවේ ඡන්දය තියලා
නැහැ
අම්පාර සාමපුර ග්‍රාම නිලධාරි පසමේ පුල්ලියාර කෝවිල ඉදිරිපිට සර්වේ ජෙනරාල්වරයාගේ සිටියන් අනුව නිවාසවල සිටින අය හා ඔවුන්ගේ පුරෝගාමීන් දැනට අවුරුදු 40කට අධික කාලයක් ගම නිවාසවල පදිංචිව සිටි සියලු දෙනා ගල්ලෙව ව්‍යාපාරයේ සේවය කිරීම සඳහා පැමිණි පවුල්වල අයයි මෙම පවුල්වල අය රජය මගින් ඉඩම් ලබා දීමේදී 2015 වර්ෂයේදී තෝරාගෙන ඇත මෙම ඉඩම්වලින් අම්පාර දිසාපතිවරයා ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය විසින් මෙම පුද්ගලයන් ඉවත් කිරීමට කටයුතු කරමින් පවතී. එය සමානත්වතාවයේ උල්ලංඝනය කිරීමෙන් පදිංචි ව්‍යවස්ථාන අහිමි කරමින් කටයුතු කිරීමකි. නිවෙස්වල පදිංචිකරුවන්ට ජලය විදුලිය පාසුකම් ස්ථීරව නිවාස තනා දීමේදී සිදුකොට ඇති අතර මෙකී ඉඩම්මා නිවාස සඳහා ඉඩම් පරීක්ෂණය මගින් තෝරාගෙන පළදී බලපත්‍රය ලබා දෙනවාද එසේ කටයුතු කරනවාද කියලා නාම ලේඛනය තියෙනවා මම නාම ලේඛනය කියවන්න කාලේ ගන්නේ නැහැ
හොඳයි
මේක ඉතාම වැදගත් මොකද ඡන්දය නගර සභාවක් නැති නිසායි අමැතිතුමාට මැදිහත් වෙන්න කියන්න වෙලා තියෙන්නේ ඡන්දයක් පවත්විලා නැති නිසා
හොඳයි ගරු සභානායකතුමා you want to respond or you want to මේකට දැන් we'll go ahead with this පොඩ්ඩක් ඉන්න ගරු
we'll answer minister has not come
yeah
we'll answer tomorrow but
Now we take the point we agreed no yesterday.
බොතු බාට මම කියන්න කැමති ඊයේ පක්ෂ නායක රැස්වීමේ ඇතුවෙච්ච එකගතාවේ වෙන එකක්. නමුත් ඒ එකගතාවේට කලින් 22/2 කියලා වගන්තියක් තියෙනවා අපේ ස්ථාවර නියෝග යටතේ. ඒ වගන්තිය යටතේ මේ බස් ස්ටෑන්ඩ් එකක් ගැන ජාතික වැදගත්කමක් ප්‍රශ්නයක් නෙවෙයි.
හොඳයි. හොඳයි.
බස් ස්ටෑන්ඩ්
නියම ප්‍රශ්නයක්.
මේ හැබැයි මින් ඉදිරියට හැම දෙයක්ම
අපි එක තීරණයක් ගත්ත විදිහට කතා කරමු.
ඉතින් මේක අසාධාරණ මේ
පාඩම. ඔබතුමාම දන්නවනේ දැන් පසුගිය සතිය කීපෙම වගේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති වුණා. හැමදාම වගේ ප්‍රශ්න ආවා. ඒතුමා ඉදිරියට පමණක් නෙමෙයි ප්‍රශ්න ගොඩක් ආවා. ඒ නිසා තමයි මම ඉදා ඊයේ ගත්තේ මේ ප්‍රශ්නේ අරන් මම දැනුවත් කළා. ඉතින් ඉදිරියට අපි එක කරන්න. ඔව්. නෑ දැන් මේක ගැන ප්‍රසාරයක් කරනවා අමාත්‍යතුමා එදාට පැහැදිලි කරගමු. එදාට දැන් ඒක මේ ගැන උත්තර දෙන්න කෙනෙක් නැහනේ. අදාළ අමාත්‍යමයා අදාළ අවස්ථාව දෙන්නම් එදාට.
කතානායකතුමනි මං කිව්වා හැමතුමා අම්පාරට එන්න ඕනේ කියලා බස් ස්ටෑන්ඩ් එක බලන්න.
නෑ ඒක තමයි. දැන් ඒ අමාත්‍යතුමා ඉන්න අවස්ථාවේදී කළොත් වඩා යෝග්‍යයිනේ. දැන් කතා කරලා වැඩක් නැහනේ. ඒකට ඉඩ දෙන්න අපි අවස්ථාව ලබා දෙන්න මන්ත්‍රීතුමිය. අවස්ථාව ලබා දෙන්න මං. අවස්ථාව ඉදා ලබා දෙන්නම්. ඔව් ඉදා අවස්ථාව ලබා දෙන්නම්. දැන් ඔබතුමීම කතා කළත් පිළිතුරු දෙන්න කෙනෙක් නැහැ. ගරු ඇමතිතුමා ඉන්න වෙලාවේ අහන්නේ පිළිතුරු දෙන්න අවස්ථාව සලසලා දෙන්න. හොඳයි බොහොම ස්තුතියි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම එක පාර්ලිමේන්තුවේ සභානායකතුමා පාර්ලිමේන්තුවේ සභානායකතුමා එක සභාවේකද දෙක පාර්ලිමේන්තුවේ සභානායකතුමා සභාවේකද තුන පාර්ලිමේන්තුවේ සභානායක සභාවේකද හතර සභාවේකද හතර පහ ප්‍රධාන කටයුතු අධින නායපත්වයේ විෂයංක 110 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ගරු මරික්කා මැතිතුමා නැත යෝජනාංක දෙක ගරු හේෂාන් මැතිතුමා
ගරු කතානායකතුමනි අද දින පළවෙනි වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් විදියට මේ උත්තරීතර සභාවට මට ඉදිරිපත් කරන්න ලැබුණා උපාධිධාරී සඳහා රැකියා ලබා දීමේදී නිසි ක්‍රමවේදයක් සකස් කිරීම කියන අදහස යටතේ. මේ වෙලාවේදී ගරු කතානායකතුමනි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ රටේ සාක්ෂරතාවය 95%කටත් වඩා වැඩි. ඒ අනුව රටේ පළවෙනි ශ්‍රේණියට පාසල් අධ්‍යාපනය සඳහා ඇතුළත් වන දරුවන්ගෙන් 2%ට ආසන්න ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වෙන අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මුලින්ම සඳහන් කරනවා මේ රටේ අධ්‍යාපනය තුළ ගරු කතානායකතුමනි මේ විෂමතාවය අඩු කරන්න නැති කරන්න කටයුතු කිරීම අපි කාගේත් වගකීමක් කියන එක. මොකද සාක්ෂරතාවයෙන් ඉහළ රටක් විදියට මේ පාසලට ඇතුළත් වෙන දරුවා සාමාන්‍ය පෙළ ඉහලින් සමත්වෙන කණ්ඩායමක් උසස් පෙළ ඉහලින් සමත්වෙන කණ්ඩායමක් වන සුළුතරයක් 2%ක් වැනි සුළුතරයක් විශ්වවිද්‍යාලයට යනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට 25,000ට ආසන්න ප්‍රමාණය. ඒතර අනිත් ශිෂ්‍ය ප්‍රජාව මේකෙන් යම් ප්‍රමාණයක් බාහිර අපේක්ෂකයෝ විදියට බාහිර උපාධියක් ලබා ගන්න ඉතාමත්ම මහන්සි විහෙසකාරී විදියට කටයුතු කරලා බාහිර උපාධි ලබා ගන්න පිරිසකුත් ඉන්නවා. මම මේලාදී විශේෂයෙන් කියන්න උත්සාහ කරන්නේ මේ රටේ උපාධියක් ලබාගෙන එළියට එන දරුවා ගැනත් උපාධියක් අපේක්ෂාවෙන් අධ්‍යාපන ලබන පාසල් ශිෂ්‍යයා ගැනත් රජයක් විදියට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. අධ්‍යාපනයේ මේ වෙනස්කම් වලට සාපේක්ෂව ගරු කථානායකතුමනි මේකට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තියෙනවා. අපි දන්නවා මේ විශ්වවිද්‍යාලයට එන උපාධිධාරීන්ගෙන් විද්‍යා විෂය ධාරාවන් හදාරන උපාධිධාරීන්ට උපාධිය අවසන් වෙලා ගියාම යම් කාල සීමාව තුළ රැකියාවක් ලබා ගැනීමේ ගැටලුවක් නැහැ. ඒ අවස්ථාව හිමි වෙනවා අපේ රටේ අදට. ඒතර වාණිජ උපාධියක් ලබා ගන්නවා නම් සාමාන්‍ය මට්ටමේ රැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ රටේ උපාධි ලබා ගන්නා ප්‍රමාණයෙන් 60%කට විතර ආසන්න ප්‍රමාණයක් කලා උපාධි තමයි ලබා ගන්නේ ගරු කථානායකතුමනි. මේ කලා උපාධි 60%ක් ලබා ගන්නකොට අපි දන්නවා බාහිර උපාධි කරන අපේ සහෝදර ශිෂ්‍යයන් බොහෝ වෙලාවට කලා විෂය ධාරා ඔස්සේ උපාධි ලබා ගන්න ඒ හදාරන විෂයන්ට මේ රටේ කොහේවත් රැකියාවක් ලබා ගන්න පුළුවන් මගක් නැහැ. ඒ උපාධියක් ලබා ගැනීමේ අරමුණෙන් ඒ දරුවෝ මේ ලබා ගන්න අධ්‍යාපනයේ අවසානයේ උපාධියක් අවශ්‍යයි කියන නිසා ඒ තෝරා ගන්නා විෂයන් වලට 90 උපාධිය ලැබුණත් රැකියාවක් නැහැ. දැන් මේ ගැටලුව ගැන අපි හිතන්න ඕන මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් බොහෝමයක් විශේෂයෙන්ම අද මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශ, මොනරාගල වගේ ප්‍රදේශ, අනුරාධපුර වගේ දුෂ්කර ප්‍රදේශවල ශිෂ්‍යයෝ පාසල් කාලයේ ඉඳලා මේ උපාධිය දක්වා එන්නේ මහා ලොකු අපහසුතා රාශියකට මුහුණ දීලා. සමහර විට අපි හොයලා බැලුවොත් තමන්ගේ අම්මා තාත්තා කුඹුරු ගොවිතැන කරන්නේ, නැත්නම් කොහේ හරි ලෝලු ගොවිතැනක් කරන්නේ, එහෙම නැත්නම් කාගේ හරි කුලී වැඩක් කරන්නේ. මෙන්න මේ එන පුංචි මුදලෙන් තමයි පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ අම්මා තාත්තගේ අරමුණ තමන්ගේ දුක වේදනාව දහඩිය ටික මගේ දරුවට, මගේ දරුවා මේ රටේ වැදගත් පුරවැසියෙක් කරන්න, අධ්‍යාපන ඉහළ තැනට යවන්න කියලා එදා වේල නොකා නොබී ඉතාම සංවේදී ජීවිත එක්ක තමයි සටන් කරලි වෙලා මේ දරුවා විශ්වවිද්‍යාලයට එවන්නේ. ඒතර මේ විශ්වවිද්‍යාලයට එන තැනදී ගරු කථානායක තුමනි, ඒ අහිංසක අම්මගේ බලාපොරොත්තුව වෙනුවෙන් අපි රජයක් විදියට මේ ඉතිහාසයේ පුරාම අද වර්තමානයේ වෙනකන් ඒකට වටිනාකමක් දෙන වැඩසටහනක් අපේ ගාව තිබිලා නැහැ. සමහර වෙලාවට එක එක යෝජනා ඇවිල්ලා දේශපාලනික අවශ්‍යතා නිසා මේ උපාධිධාරීන් තමන්ගේ දේශපාලන අතකොළු බවට පත් කරගන්නා යෝජනා ගෙනාපු ඉතිහාසයන් අපි දැකලා තියෙනවා. හැබැයි ඒක නෙමෙයි, ඒකට වටිනාකමක් දෙන්න මේ රටේ උපාධියක් හදාරනකොට රැකියාව වෙළඳපොළ තුල අන්නේ හදාරන උපාධියට රැකියාවක් ලබා ගන්න පුළුවන් වටිනාකමක් දෙන්න පුළුවන් ආකාරයට අධ්‍යාපනය සකස් වෙන්න ඕන. මොකද අපි දන්නවා විශ්වවිද්‍යාලය හදාරනකොට බොහෝ ළමයි මේ මහපොළ ආධාර මුදලින් ජීවත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණෝ. ඒකත් මදි වෙන වෙලාවට අර අම්මා තාත්තා තමන්ගේ අම්මගේ කනේ තියෙන කරාබුදේ උගස් තියලා සල්ලි එවනවා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබන දරුවට තමන්ගේ අධ්‍යාපනය අවසන් කරගන්න. හැබැයි ඒ වගේම මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තමන් මහා බලාපොරොත්තු රාසියක් අම්මා තාත්තගේ වේදනාවන් කරපින්නාගෙන මේක ඇතුළට ආවට පස්සෙත් මේ උපාධිය අවසන් කරගන්න දෙන්නේ නැහැ සමහර දේශපාලන කණ්ඩායම් වල රැල්ලට මේ අහිංසක දරුවා මැදි කරගන්න අවස්ථාවල් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අද මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. සා ඒකත් මම හිතනවා රජය යම් තාක් දුරට නිවැරදි තැනකට අරගන්න පුළුවන් කටයුතු කරන්න අවශ්‍යයි. මොකද හේතුව අපි විශ්වාස කරන මේ රටේ බුද්ධිමත්ම කණ්ඩායම මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න කණ්ඩායම තමයි විශ්වවිද්‍යාලය ඇතුළට එන්නේ. අන්න ඒ කණ්ඩායම පුරවැසියෙක් විදියට. ඒ ශිෂ්‍ය පුරවැසියෙක් විදියට මේ රටට ආදරය කරන්න මේ රටේ ප්‍රශ්නයක් වෙනුවෙන් පිනි හිටිනවා නම් ඒකේ කිසිම වැරද්දක් නැහැ. පුරවැසි ඒ නිසා මගේ යෝජනාව ගරු කථානායකතුමනි මේ අමාරුවෙන් දුක් විඳලා අධ්‍යාපනය ලැබ උපාධියක් අරගෙන එළියට එන දරුවට රැකියාවක් දීමේදී දේශපාලනඥයෝ පස්සේ යන සංස්කෘතිය නිම කරන්න ඕන. දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයේ මත උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ මේ අද වෙනකන් තියෙන ක්‍රමවේදය නවතින්න ඕන මේ රටේ. ඒ වගේම ගරු කථානායකතුමනි තව දෙයක් තමයි උපාධියක් අරගෙන එළියට එනකොට මේ රටේ මේ රැකියා නිර්මාණය වීමේ උපාධියට සරිලන විදියට රැකියා වෙළඳපොළ සකස් කිරීමට අවශ්‍ය පියවර රජයක් විදියට ගන්න ඕන. අපි දැක්ක ඉතිහාසයේ උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා ඒක හොඳයි. හැබැයි රැකියා ලබා දෙනකොට ඒ උපාධිධාරියගේ වැටුප මූලික වැටුප රුපියල් 15600ක් වෙනකොට මම හිතනවා මේ උපාධිධාරියගේ වටිනාකම රුපියල් 15000කින් 16000කින් ඒ අනාගතයේ තීරණය කිරීම වැරදි. එනිසා කරු කථානායකතුමනි උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම අපේ උසස් අධ්‍යාපන ඇමැතුමා අධ්‍යාපන ඇමැතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වෙන්න කියලා ඉල්ලන ගමන් මේසයක් පුටුවක් නැතුව උපාධිය ලබාගෙන ඉන්න ඒ උපාධිධාරිය හැල්ලුවට ලක් කරමින් කොහේ හරි රැකියාව දීලා දේශපාලනික වාසි ගන්න ආණ්ඩුවක් රජයක් විදියට කවුරු හරි කටයුතු කරලා තියෙනවා ඉතිහාසයේ වර්තමානයේ කටයුතු කරනවා මං හිතන්නේ මේ රටේ අහිංසක ශිෂ්‍ය ප්‍රජාවට කරන අසාධාරණයක්. අන්නේ වැරදි දේශපාලන ක්‍රමවේදය මේ රටේ තුරන් කිරීමට අපි පවතින රජය විදියට මේ යහපාලන රජය ක්‍රියා කළ යුතුයි. මේක පූර්වාදර්ශයක් විදිහට අරගෙන අනාගතයේදී මේ රටේ බිහිවන සෑම උපාධිධාරියෙකුට රට තුළ නියමිත රැකියාවක් ලබා ගැනීමට හැකියාව වගේම මේ ඉන්න දහස් සංඛ්‍යාත ශිෂ්‍යයන්ට බලාපොරොත්තු සහිතව මේ රට තුළ අධ්‍යාපනය ලැබල උපාධියක් ලබා ගැනීමේ හැඟීම ස්ථිරවම හදවතට දැනෙන විදිහට රටේ අධ්‍යාපනය සකස් කර යුතුයි කියන එක මම මේ ගරු සභාවට යෝජනා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමාට ස්ථිර කිරීම.
එකතුමනි උපාධාරීන් සඳහා රැකියා ලබා දීමේදී නිසි ක්‍රමවේදයක් සකස් කිරීම කියන යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හේෂාන් විතානගේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙන අතරේ ඒ යෝජනාව මම ස්ථිර කරන්න කැමතියි. ඇතරම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙතින් මේ වගේ යෝජනාවක් ඉදිරිපත් වීමත් අගය කළ යුතුයි. අපේ රටේ හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ රැකියා ලබා දීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් සිද්ධ වීම. උපාධිධාරීන් රැකියා ලබා දීමේදීත් මෙවැනි ආකාරයේ දේශපාලන ඇඟිලි ගැසීම් අකටතුවම් සිද්ධ වෙනවා නම් ඒ රටක් හැටියට ඒ තරුණ පරම්පරාව මුහුණ දෙන බරපතල අපරාධයක්. සාමාන්‍ය රටේ වසරකට උපදින්නේ දරුවෝ 360,000යි. ඒ 315,000ක් පමණ තමයි පාසල් අධ්‍යාපනයට ඇතුළත් වෙන්නේ. ඉන්දේ 180,000ක් පමණ සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඉන් 160,000ක් පමණ උසස් පෙළ සමත් වෙනවා. හැබැයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුල් කරගන්නේ 25,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ උපදින දරුවන්ගෙන් 7%ක් තමයි විශ්වවිද්‍යාල ඇතුළත් වෙලා උපාධිධාරියෙක් බවට පත් වෙන්නේ. මේ ගත්තොත් සාමාන්‍ය විශ්වවිද්‍යාල ඇතුළත් වෙලා උපාධිධාරියෙක් වෙන ගමනේදී ඒ දරුවාගේ අධ්‍යාපනය පිළිබඳ බැලුවොත් ඔවුන් පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ශිෂ්‍යත් විභාගෙදී සාමාන්‍ය පෙළ විභාගෙදී උසස් පෙළ විභාගෙදී ඉහළම දක්ෂකම් දක්වලා තිබෙනවා. ඒතර මේ තමයි අපේ රටේ අනාගතයේ සකස් කිරීමේ තීරණාත්මක බලවේගය. එවැනි අය උපාධියක් අරගෙන විශේෂ දැනුමක් හැකියාවක් ප්‍රගුණ කරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ආණ්ඩුවක් සමත් වෙන්න ඕන ඒයාගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. නමුත් දැන් සිදු වෙලා තියෙන කාලකණිසාග ස්වභාවය තමයි මේ උපාධියක් ගන්න අති විශේෂ කොටසටත් දේශපාලකයෝ පස්සේ යන සිද්ධ වෙනවා යම්කිසි ආකාර ලියවිල්ලක් ලබා ගන්න. දේශපාලඥයා සමහර විට සාමාන්‍ය පෙළ සමත් නැහැ. ඔහුට සාමාන්‍යයෙන් සමහරට උසස් පෙළ යන්තම් වාඩිලා විතරයි. හැබැයි අර විශේෂ වේදී උපාධිධාරියා පිටිපස්සෙන් යනවා ආසන සංවිධායකයන් ලියුමක් ගන්න. මේ මේවට උදාහරණ අපිට පහුගිය කාලේ ඕන තරම් තිබුණා. රැකියාවක් ලබාගෙන විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාත් ඉතිහාසයේ පළවෙනි වතාවට පහුගිය ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් ලියුම් නිකුත් කරපු කාලයක් තමයි පහු කරගෙන ආවේ. සම මේ කවර ආණ්ඩුවක් බලයට පත් වුණත් මෙවැනි අකටයුතුකම් ඉවත් කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් හදන එක හොඳයි. ද මේ මේ උපාධාරින් හැමදෙනාම ඉගෙනගෙන තියෙන අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. සම බදු මුදල් වලින් ඉගෙනගෙන එළියට එනකොට ඇත්තම රට සූදානම් වෙලා ඉන්න ඕන වුණේ වැඩක් ගන්න. නමුත් අද උපාධාරින් සිද්ධ වෙලා තිබෙන්නේ උපාධිය කරපින්නාගෙන උපාධි ලෝගුව දාගෙන උපාධි සහතික රෝල් කරගෙන එක්කෝ ලිප්ටන් එකේ එහෙම නැත්නම් රටේ ප්‍රධාන නගරවල උද්ඝෝෂණය කරන්න තමන් රැකියාවක් දියව් කියලා තමන්ගෙන් වැඩක් ගනියු කියලා ආණ්ඩුව කාර්යභාරය බවට පත් වෙන ඔවුන්ගේ වැඩ ගැනීම. හැබැයි ඔවුන් ඉල්ලනවා තමන්ගේ දක්ෂතාවයට සරලන විදිය රැකියාවක් අරගෙන තමන්ගේ රට සේවයක් වෙන්න ඉඩකඩ දෙන්න කියලා. ඉතින් මෙහෙම දිගින් දිගටම යනකොට රට කොහාටද යන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. අපි කියන්නේ කීයටවත් මේ සියලු උපාධාරීන් රාජ්‍ය යාන්ත්‍රණය පවණක් බඳවා ගන්න ඕන කියලා. හොඳයි. ඒ වගේම මම මේ වෙලාවේදී අපේ ගරු උසස් අධ්‍යාපන ඇමතුමා ඉන්න නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා අද දිනේ දිවයින සහ ද අයිලන්ඩ් පුවත්පත් වල පුල් පුටි වල තිබුණු වාර්තාවක් පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගලවලා ඒව ස්වාධීන ලාභ උපදවන ආයතන බවට පත් කිරීමේ උත්සාහයක් පවතින බවට ආණ්ඩු පක්ෂයේ පැත්තේ යෝජනා වෙන බවට ඒ පුවත්පත් දෙක විශේෂයෙන් අයිලන්ඩ් පුවත්පත් තමගේ මුල්ම ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් කරගෙන තිබුණා. ඉතින් උපාධිධාරීන් විශේෂයෙන් අපේ රටේ උපාධාරීන් හදන්න තිබෙන ප්‍රධානතම ආයතන දෙකක් වන කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල මෙහෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් ගලවලා ස්වාධීන කරලා ඒව ලාභ ලබන ආයතන බවට පත් කරලා අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ගැලවීමේ සලස්මක් ආණ්ඩුවට තිබෙනවාද? ඒ මෙහෙම නැයි බරපතල තත්වයක්. ඔය අගමැතිතුමත් ඉගෙනගත්ත කොළඹ විශ්වවිද්‍යාලය එතුමගේ පාලන කාලය තුළ මෙහෙම ගලවලා පුද්ගලික පැත්තට විවෘත කර යනවා නම් ඒක බරපතල තත්වයක්. ඒ නිසා මම අපේක්ෂා කරනවා තමුන්නාංශයෙන් ඒ සම්බන්ධයෙන් වගකීම් පිළිතුරක්.
ගරු තව මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් අවස්ථාව දීලා ගරු මිතුමා කතා
කරන්න. No, I had to reply him.
Yeah, that's right. If there anything you can reply.
You have to reply. අපේ මන්ත්‍රීතුමා කියපු විදිහට එහෙම අදහසක් අපේ නැහැ.
නමුත් තමුන්නාංශලගේ
පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්.
හරි.
මේක ගැන අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට මේක ගැන සාකච්ඡා කළත් නැහැ. හැබැයි මේ 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 ඕසයිට් කමිටි ඉස්සලා යම් නම් සංවාද ඇති වෙනවා. There are discussions. හරි. ඕසයිට් කමිටිගේ සංවාදයක් ඇති වෙන්නේ නැති. නමුත් මේක රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි.
ඇත්තටම ඕසයිට් කමිටි එකේ නෙමෙයි ගරු ඇමතුමා. තමුන්නාංශලගේ ආශු මාර්සිංහ මන්ත්‍රීතුමා ඒකේ සබ් කමිටි එකක් දාගෙන උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කැඳවලා කොළඹ විශ්වවිද්‍යාල උපකලපතිවරයා තුළ නිලධාරීන් කැඳවලා තමයි මේ අදහස් ආණ්ඩුව පැත්තෙන් ඉදිරි ඉදිරිපත් කරන්නේ. එතකොට ඒගොල්ලෝ තේරුම් ගන්න
මේ අදහස විදියට ඔබතුමා දැනගන්න ඕන ඕවර්සයිට් කමිටි ඉසල රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ
නැහැ. හරි. ඔබතුමාලගේ ප්‍රතිපත්ති නෙමෙයි නේ ප්‍රශ්නය.
රාජ්‍ය ඕවර්සයිට් කමිටි ඉස් තියෙන්නේ යම් යම් සංවාද ඇති කළා අපි අධ්‍යාපනය උසස් කරන්නේ කොහොමද කියන මේ තත්ත්වයේ දැනගන්න. නමුත් රජයේ ප්‍රතිපත්තිය ඕවර්සයිට් කමිටි ඉස්සලා සාකච්ඡා කරන්නේ නැහැ. ඔබතුමා දන්නවනේ
ඒක. එන අරයාගේ අරයා. එයාගේ මොකක් හරි ඇඟේ තිබෙන ප්‍රශ්න කරපු වැඩක්.
ඕවර්සයිට් කමිටි ඉස්සලින් අපි තියාගත්තේ කීපේ අය අනිත් ඔක්කොම අපි අනිකුත් පක්ෂවලට දුන්නා. අපිට ඕන සියලු දෙනාගෙන් මතය මෙතෙන්ට එන්න. සියලු දෙනා පාර්ලිමේන්තුවේ හැම පක්ෂයකම මතය එන්න ඕන ඕසයිට් කමිටිසල්ට.
නමුත් තමුන්නාංශලගේ
ඒ කාලේ තිබ්බේ එහෙම නෙවෙයි. ඒ කාලේ තිබ්බේ උපදේශක සභාවක් කියලා තිබ්බා. ඒකේ ඇමතිවරයා තමයි ඒකේ සභාපති. දැන් උසස් අධ්‍යාපන ඒ ඕසයිට් කමිටියේ මම නැහැ.
මම දන්නවා තමුන්නාංශලගේ ආණ්ඩුවේ වෙනුවෙන් මේ සයිටම් එක වෙනුවෙන් වැඩිපුරම කෑ ගහන කෙනක් තමයි ඒ ඕසයිට් කමිටියේ බලය පාවිච්චි කරලා මේ ස්වාධීන වෙන යෝජනා ගේන්නේ.
කොළඹ විශ්වවිද්‍යාලයයි පේරාදෙණියයි පෞද්ගලික අංශයට පැවරීම ගැන අපි කතා කරලවත්
නැහැ.
හොඳයි බොහොම ස්තුතියි. ගරු මරික්කාර මැතිතුමා 145 වෙනි මන්ත්‍රී.
ගරු කථානායකතුමනි, රාජ්‍ය ආයතන වලින් මහජනතාවට සිදුවන අකටයුතුකම් පිළිබඳව සොයා බැලීමට ආයතනයක් පිහිටුව යුතුයි මම සභාවට යෝජනා කරනවා. විශේෂයෙන්ම
You want to reply further on this, Honourable Minister?
I replied a particular query.
Particular query. Kaudi Mukar Mantri Tumar Kata Gana Tiena Tava Astava. Vichana Heshan Mantri Tumar Tava Kata Adas Prakata Tiena
Tava Kata.
Pata Gana Hari.
Garu Kata Naya Kutumani, Maitane Kaleya Pramanamat Nonisa Tava Katikyo හිටියත් මේ යෝජනාවට කතා කරන අවස්ථාව මදි. මම අවසාන වශයෙන් කියන්නේ මේ යෝජනා ස්ථීර කරපු අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ හිතවත් නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමාට මගේ ගෞරවය පුද කරනවා. ඒ වගේම අර එතුමා යොමු කර ප්‍රශ්නෙට අපේ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා උත්තර දුන්නා. මෙමයයි අපි දන්න ඕවර්සයිට් කමිටි වල ගරු මන්ත්‍රීතුමා යෝජනාවල් ඕන තරම් ගෙයි. ගරු ඇමතුමා ඒකේ අදාළ අමාත්‍යංශයේ අමාත්‍යවරයා තමයි තීන්දුව ගන්නෙ. ඉතින් ඒක නිසා ඒක මහා ප්‍රශ්නයක් කරගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා අපේ පොදු අරමුණ අද මගේ යෝජනාවේ අරමුණ වෙන්නේ මේ රටේ අද වෙනකන් නිර්මාණය වෙලා තියෙන මේ ගැටලුව උපාධිධාරියාට වටිනාකමක් දෙන්න. මේ ලබා ගන්න උපාධියට වටිනාකමක්. ඒක දේශපාලනඥයෙකුගේ අවස්ථාව වෙනුවෙන් අපි දැක්ක පහුගිය කාලේ ඇට බෙදන්න උනා පුටුවක් නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න උනා. එහෙම නෙමෙයි ඊට එහා ගියපු ගෞරවයක් අභිමානයක් දෙන්න පුළුවන් විදියට මේ රටේ අවශ්‍ය නීති සම්පාදනය කරන්න හැකියාව ලැබෙන්න ඕන කියලා විශ්වාස කරන නිසා අද යෝජනාව මේ උත්තරීතර සභාවට යොමු කරන්න ලැබීම පිළිබඳව මගේ ගෞරවණීය ස්තුතිය ගරු කතානායකතුමාට නිකුත් කරනවා.
යෝජනා අංක තුන ගරු ලකී ජයවර්ධන මැතිතුමා ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
නන්දි නන්දි ගෞරව සභානායක අවර්ගලේ இவர் நீண்ட கால முயற்சியாக இதை நான் முன்னெடுத்திருந்தேன். நமது நாட்டிலே சுமார் 30 வருட காலமாக இடம்பெற்று முடிந்துள்ள கொடிய யுத்தம் காரணமாக நமது நாட்டிலே வாழ்ந்திருந்த அனைத்தின சமூகங்களைச் சேர்ந்த மக்களும் பல்வேறு நிலைகளில் கொல்லப்பட்டுள்ளார்கள், அங்கவீனப்பட்டுள்ளார்கள், உடைமை மற்றும் சொத்தழிவுகளுக்கு உட்பட்டுள்ளார்கள், பல்வேறு உள ரீதியான பாதிப்புகளுக்கு உட்பட்டுள்ளன. இன்று நமது மக்கள் அதிலிருந்து மீண்டு வருவதற்கான முயற்சிகளை மேற்கொள்ளுகின்ற காலகட்டத்திலிருந்து வரும் நிலையில் பல்வேறு இயற்கை மற்றும் செயற்கை அனர்த்தங்களுக்கு முகங்கொடுத்து வர வேண்டிய நிலைமைக்கும் வடகிழக்கு மாகாணங்களிலே பல்வேறு கலாச்சார சீரழிவுகளுக்கும் உட்பட்டுள்ளனர். இந்த அனைத்து இடர்கள் மற்றும் பிரச்சனைகளை சமாளித்து இந்த நாடு முன்னேற வேண்டுமாயின் அதற்கான பொருளாதார நிலையை எட்ட வேண்டியுள்ளது. எனவே தற்போதுள்ள பொருளாதார நெருக்கடிகளை சமாளித்து கொண்டே நிலையான பொருளாதாரத்தை எட்ட வேண்டியுள்ளது. இந்த பொருளாதார நிலையை எட்டுவதற்கான பாதையில் மிக முக்கியமான காரணியாக தேசிய மற்றும் சர்வதேச மட்டத்தில் கருதப்படுவது தேசிய நல்லிணக்கம் மற்றும் இனங்களுக்கிடையிலான சகவாழ்வாகும். இனங்களுக்கிடையில் தொடர்ந்தும் முரண்பாடு நிலை தொடருமானால் இந்த நாட்டில் நிலையானதொரு பொருளாதாரத்தை நோக்கி நகர முடியாத நிலையே ஏற்படும் என்பது யாவரும் அறிந்து கொண்டுள்ள யதார்த்தமாகும். அண்மையில் எமது நாட்டில் தேசிய நல்லிணக்கம் மற்றும் சகவாழ்வு தொடர்பிலான தேசிய கொள்கை வெளியிட்டு வைக்கப்பட்டுள்ளது. அந்த வகையில் மேன்மதங்கிய ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களும் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களும் பாரிய முயற்சிகளை மேற்கொண்டு இந்த நாட்டில் இனங்களுக்கிடையில் ஐக்கியத்தை ஏற்படுத்துவதற்கும் அதனூடாக தேசிய நல்லிணக்கத்தை கட்டியெழுப்புவதற்கும் நடவடிக்கைகளை எடுத்து வருவது வரவேற்கத்தக்கது. இவர்களது முயற்சிகளுக்கு ஏனைய அமைச்சர்கள் உள்ளிட்ட நாடாளுமன்ற உறுப்பினர்களும் பலம் சேர்ப்பது குறிப்பிடத்தக்கது. அந்த வகையில் எமது நாட்டில் தேசிய நல்லிணக்கம் கட்டியெழுப்பப்பட வேண்டுமாயின் முதலில் எமது மக்களது உணர்வு ரீதியான பிரச்சனைகள் தீர்க்கப்பட வேண்டியுள்ளன. அவை தீர்க்கப்பட்டால் மாத்திரமே தேசிய நல்லிணக்கமானது உணர்வுபூர்வமானதாகவும் வலுவுள்ளதாகவும் அமைவதற்கு சாத்தியமாகும். அன்றி தேசிய நல்லிணக்கம் என்பது பலவந்தமாக கட்டியெழுப்பக்கூடியதல்ல. எமது மக்களின் உணர்வுபூர்வமான பிரச்சனைகள் பல இருக்கின்றன. அவை தொடர்பில் தொடர்ந்தும் நான் இந்த சபையிலே ஏற்கனவே கூறி வந்திருக்கின்றேன். அவற்றில் மிகவும் முக்கியமான ஒரு விடயம் பற்றியதாகவே எனது இன்றைய தனிநபர் பிரேரணை அமைந்துள்ளது என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாட்டில் வாழ்கின்ற தமிழ் மக்கள் தமிழர்களாக வாழ வேண்டும் என்பதற்காக இலங்கையர்கள் என்ற அடையாளத்தை விட்டு கொடுக்கவோ, இலங்கையர்களாக வாழ வேண்டும் என்பதற்காக தமிழர்கள் என்ற அடையாளத்தை விட்டு கொடுக்கவோ ஒருபோதும் விரும்புவதில்லை. எமது மக்கள் தமிழர்களாகவும் அதே நேரம் இலங்கையர்களாகவுமே வாழ விரும்புகின்றார்கள். இதில் எவ்விதமான சந்தேகமும் இல்லை. அந்த வகையில் எமது மக்களது உணர்வுகள் மதிக்கப்பட வேண்டும் என்பதை இங்கு மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். அந்த வகையில் யுத்தம் காரணமாக உயிரிழந்த தமது உறவுகளை நினைவுகூரும் வகையில் ஒரு பொதுவான நினைவு தூபி ஒன்றினை அமைப்பதற்கும் அதற்கென ஒரு தினத்தை பிரகடனம் செய்வதற்குமாகவே மேற்படி தனிநபர் பிரேரணை என்னால் இங்கு முன்வைக்கப்படுகின்றது. கடந்த காலத்தில் நான் இதற்கான நடவடிக்கையினை முன்னெடுத்திருந்த நிலையில் அது அக்காலகட்டத்தில் ஏற்றுக்கொள்ளப்பட்டும் நிறைவேற்றப்படாததற்கு பல்வேறு காரணங்கள் கூறப்பட்டிருந்தாலும் யுத்தத்தை வெற்றி கொண்ட ஓர் அரசு என்ற ரீதியில் அது கேள்விக்குறியாகவே இருந்துவிட்டதென்றே நான் கருதுகின்றேன். இத்தகைய எமது மக்களின் உணர்வுபூர்வமான விடயங்கள் உட்பட பல்வேறு தேவைகள் நிறைவேற்றப்படாமை மற்றும் சிறுபான்மையின மக்களை அவதானத்தில் கொள்ளாது செயல்பட்டதன் விளைவாகவே அம்மக்களது தேவைகளை உணர்த்தப்பட்ட நிலையில் அம்மக்களில் அதிருப்தி பெரும்பான்மையினால் இந்த ஆட்சிக்கு வித்திடப்பட்டமை பற்றி இந்த ஆட்சியில் இருக்கின்ற பலரும் ஏற்றுக்கொள்ளுகின்ற நிலையிலே அதுவும் யுத்தத்தை வெற்றி கொண்ட நாம் தமிழ் மக்களது மனங்களை வெல்லவில்லை என தனது ஆரம்ப சுதந்திர தின உரையில் கருத்து வெளியிட்டிருந்த ஜனாதிபதி அவர்களும் தமிழ் பேசும் மக்களின் மனங்களை வெல்ல வேண்டும் என்ற உணைப்போடு செயல்படுகின்ற பிரதமர் கௌரவர் ரணில் விக்ரமசிங்க அவர்களினதும் தலைமையில் இந்த நாட்டின் தேசிய நல்லிணக்க செயல்பாடுகள் முன்னெடுக்கப்பட்டு வருகின்றன. ஆட்சி காலத்தில் இந்த பிரேரணை நிறைவேற்றப்படும் என்ற நம்பிக்கையில் இதனை நான் இங்கு முன்வைத்துள்ளேன். எமது மக்கள் தங்களது உறவுகளை கடந்த கால யுத்தத்தில் பறிகொடுத்துவிட்டு அந்த உயிர்களின் ஆத்மசாந்தி வேண்டி மதச்சடங்குகளை மேற்கொண்டு அவர்களை நினைவு கூறுவதற்காக கடந்த காலங்களில் பல்வேறு சிரமங்களை எதிர்கொண்டிருந்தனர் என்பதை யாவரும் அறிவீர்கள். ஆனால் தற்போதைய நிலையில் அந்த சிரமங்கள் ஓரளவுக்கு அகற்றப்பட்டுள்ளமை வரவேற்கத்தக்கது. இருப்பினும் பறிபோன உறவுகளுக்கு நினைவு கூறுவதை சில தமிழ் அரசியல்வாதிகள் தங்களது சுயலாப அரசியல் கருதி அதனை பயன்படுத்தி வருகின்றார்கள். இது ஒரு காட்சிப்படுத்துகை என்ற ரீதியில் அமைந்து வருகின்றது. ஒரு விளக்கை ஏற்றிவிட்டு தங்களது அரசியலை அந்த துன்பகரமான இடத்தில் அரங்கேற்றுகின்ற அசிங்கங்கள் அங்கே மேற்கொள்ளப்பட்டு வருகின்றன. இதற்கு காவல்துறையினர் பாதுகாப்பும் வழங்குகின்றார்கள். இந்த அரசியல் நாடகங்களை ஏற்காத விரும்பாத நமது மக்கள் சுயமாக தங்களது உணர்வுகளுக்கும் உயிரிழந்த தமது உறவுகளுக்கும் மரியாதை கொடுத்து அந்த உறவுகளை நினைத்து நெகிழ்ந்து தங்களது மத வழிபாடுகளை மேற்கொள்ள முனைகின்ற பொழுது காவல்துறை உட்பட பாதுகாப்பு துறையினர் பல்வேறு இடையூறுகளை ஏற்படுத்தப்பட்டு வருவதையும் இங்கு சுட்டிக்காட்ட வேண்டியுள்ளது. இவ்வாறான செயல்பாடுகள் மூலம் எமது மக்களின் உணர்வுகள் புண்படுத்தப்பட்டு வருகின்ற நிலையில் இந்த நாட்டில் தேசிய நல்லிணக்கம் சாத்தியப்படுமா என்ற கேள்வியே எம்முன் எழுகின்றது. இவ்வாறான எமது மக்களது உணர்வு ரீதியிலான பாதிப்புகளை தொடர்ந்தும் வளர்த்தெடுத்து அதனை ஒரு வெறுப்பாக எங்கள் மத்தியில் குடியிருத்தாமல் எங்கள் மக்கள் மத்தியில் குடியிருத்தாமல் அந்த மக்களை வென்றெடுக்க வேண்டிய பொறுப்பு இந்த அரசுக்கு உண்டு என நான் நம்புகின்றேன். எனவே உயிர் இழந்த உறவுகளை நினைவு கூறுவதற்கும் உரிய வகையில் ஒரு பொது தூபி ஒன்றை அமைப்பதற்கும் அதற்கான ஒரு தேதியை குறித்தொதுக்குவதற்கும் இந்த அரசு நடவடிக்கை எடுப்பது அவசியமாகும். இதனை இந்த அரசு மேற்கொள்ளும் இடத்து இந்த அரசு மீது எமது மக்களின் நம்பிக்கைகள் வலுப்பெறும் என்பதில் சந்தேகமில்லை. கௌரவ சபாநாயகர் அவர்களை. யுத்தத்தால் கொல்லப்பட்ட உறவுகளை எமது மக்கள் நினைவு கூறுகின்ற விடயமானது சில இனவாதிகளால் புலிகளை நினைவு கூறுவதாக சித்தரிக்கப்பட்டு சிங்கள மக்கள் மத்தியில் இனவாத கருத்துக்கள் பரப்பப்பட்டு வருவதையும் நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். கொல்லப்பட்ட புலி இயக்க உறுப்பினர்களை நினைவு கூறுவதற்காக புலிகள் இயக்கத்தினர் நவம்பர் மாதத்தில் 28ஆம் தேதியை ஒதுக்கியிருந்தனர். அது வேறு. இங்கு நான் கோருவது கடந்த கால யுத்தத்தின் போது உயிரிழந்த உறவுகளை எமது மக்கள் நினைவு கூறும் வகையில் மே மாதத்தில் ஒரு தினத்தையே குறித்தொதுக்கும்படி கோருகின்றேன். அதுவும் யுத்தம் காரணமாக உயிரிழந்த எமது நாட்டின் அனைத்து மக்களையும் நினைவு கூறத்தக்க வகையிலே இது அமைய வேண்டும் என்பதையும் இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். எனது இந்த கோரிக்கையை எமது நாட்டிலே பெரும்பான்மையாக வாழ்ந்து வருகின்ற சிங்கள மக்களில் இனவாதமற்ற பெரும்பாலான மக்கள் ஏற்றுக்கொள்வார்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது. இன்று கோப்பாப்புலவு மக்கள் தங்களது சொந்த காணி நிலங்களை வேண்டி நடத்துகின்ற போராட்டத்தில் சிங்கள சகோதரர்களும் பங்கேற்கின்றார்கள். காணாமல் போன தமது உறவுகளை கண்டறிவதற்காக எமது மக்கள் கிளிநொச்சியிலே மேற்கொண்டு வருகின்ற அறவழி போராட்டத்தில் தங்களது உறவுகள் காணாமல் போன சிங்கள சகோதரிகளும் பங்கெடுத்து வருகின்றார்கள். முள்ளிவாய்க்கால் பகுதியில் இறுதியாக நடைபெற்ற உயிரிழந்த உறவுகளுக்காக நிறைவேந்தும் நிகழ்வில் ஒரு பௌத்த தேரர் மனித நேயத்துடன் கலந்து கொள்கின்றார். இத்தகைய ஒரு நிலை மாற்றுக்காலம் எமது நாட்டிலேயே இன்று ஏற்பட்டு வருகின்றது. இது மிகவும் வரவேற்கத்தக்கதொரு மாற்றமாகவே தெரிகின்றது. கௌரவ சபாநாயகர் அவர்களை, தன்னை கொலை செய்ய வந்த தமிழ் இளைஞரை மன்னிப்பு கொடுத்து விடுவித்த மனிதாபிமானம் கொண்டவர் ஜனாதிபதியாக இருக்கின்ற நாட்டில் எமது நாட்டில் யுத்தம் மிக கொடூரமாக நடைபெற்று கொண்டிருந்த நிலையில் தனது உயிரையும் பொருட்படுத்தாது ஓமந்தையில் போய் புலிகள் இயக்கத்துடன் சமாதான ஒப்பந்தம் செய்து கொண்ட மனிதாபிமான மிக்க பிரதமர் இருக்கின்ற நாட்டில் எமது மக்களின் உணர்வுகள் மதிக்கப்படும் என்றே நான் நம்புகின்றேன். அந்த வகையில் நான் இந்த தனிநபர் பிரேரணையை முன்வைத்துள்ளேன் என்பதையும் இங்கு மீண்டும் தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன்.
ஓகே, சம்படி டு ப்ரப்போஸ் யோஜனா கழுவித்துவை ஸ்திர கழுவித்துவை நம்பர் டு செகண்ட் நோட் You have to go to the next one, then it's... Ekasiya Hattata Garu H.M. Salman Mattuma. He's not here. Ekasiya Hattata Garu Sisira Jayakodi Mattuma.
Dear Kathana Kitumani, Obutumata Behaving Stuti Antena. Madhravi Bhavitet Abbehuvaan Pundruttapane Kirim Sandaha Adhikariya Pihitoen Lesakaran Lillima. අපි දන්නවා ගරු කථානායකතුමනි අපේ රටේ මත්කුඩු භාවිතයට ඇබ්බැ ඌවන් ප්‍රමාණය
ඔව් හරි
දැන් පහුගිය දශක කීපය තුළ සීග්‍රියම් වර්ධනය වෙලා තියෙනවා අපේ මුළු රටම අපේ තරුණ පරම්පරාව පාසල් දරුවන් සහ අපේ සමාජයේ බරපතල ව්‍යාකූලතාවයකට මේ විශේෂයෙන් මත්කුඩු භාවිතය නිසා අද අනතුරකට ලක්වීම පවතිනවා පොලිස් කූඩුවල උසාවිවල බන්ධනාගාරවල මත්කුඩු භාවිතයට ඇබ්බැහිවුවන් ගෙන් පිරලා ඉතිරිලා තියෙනවා නීතිඥවරයෙක් විදියට අපි පෑලියගොඩ කඩවත මහර ප්‍රදේශවල සේවය කරද්දී අපේ හත කම්පා වෙන සිද්ධියක් අපි දැකලා තියෙනවා ඒ තරුණියෝ විශාල පිරිසක් දම්වැල් දාගෙන මාංචු දාගෙන හැමදාම උදේට මහේස්ථාත උසාවි වලට අරන් එනවා අපේ උසාවි වල නඩු කටයුතු අද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වෙච්ච අහිංසක තරුණියෝ අහිංසක තරුණියන්ගේ පිරලා ඉතිරිලා චෝදනා ලබන බන්ධනාගාර ගත වෙන පරිසරයකට අපේ රට පරිවර්තන වෙලා තියෙනවා. ඒ නිසා ඇති වෙන බරපතල සමාජ ප්‍රශ්න රාශියක් අපිට පේන්න තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ වෙන විට
හෙරයින් නැමැති බද්‍රව්‍ය භාවිතය ඉතාම බරපතල් ලෙස වැඩි වෙලා තියෙනවා. පහුගිය වර්ෂය තුළ 2015 වර්ෂය තුළ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ ප්‍රමාණය 82482ක් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම සිදු කරලා තියෙනවා. අත්අඩංගුවට ගැනීම. ඒ නිසා මත්කුඩු සහ මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙච්ච ප්‍රමාණය ගැන අපේ රටේ බරපතල සමාජ ප්‍රශ්නය පේනවා. අත්අඩංගුවට ගත්ත ප්‍රමාණයෙන් හෙරයින් භාවිතයට ඇබ්බැහි වූවන් එම් මුළු ප්‍රමාණයෙන් 132ක් විතර වෙනවා. විශේෂයෙන්ම දළ වශයෙන් ලංකාවේ ඇස්තමේන්තුගත හෙරයින් නැමැති මත්කුඩු භාවිතය සිදුකරන තැනැත්තෝ 45,000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා ඉතාම භයානක තත්ත්වයට නරක තත්ත්වයකට මේ දරුවන් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නියැලෙන සමාජය තුළ සිදුවන මිනිමැරීම් මංකොල්ලකෑම් හොරකම් ස්ත්‍රී දූෂණ සහ ඉතාම බරපතල අපරාධවලට අවසානයේ ලක් කරන තැනැත්තු බවට විත්තිකරුවන් බවට පත්වෙන තැනැත්තු බවට තමයි මේ තරුණ පරපුරගේ අවසානයේ තීරණය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තැනැත්තන් නිවැරදිව පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් අපේ රටට අවශ්‍ය වෙනවා. එක පැත්තකින් පළමුවෙන්ම අපි නිදහසේ රටට මත්කුඩු මද්‍රව්‍ය පැමිණීම වැළක්වීමේ වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිදහස් ආර්ථිකයත් එක්ක නිදහසේ හැම දෙයක් වෙනවා. ඒක බොහොම ස්වභාවික දෙයක්. ඒ වගේම අපි දන්නවා ඉන්දියාව සහ පකිස්තානයේ රටවෙන් රටවල් හරහා මුහුදු මාර්ගයෙන් අද විවෘත වෙලා තියෙනවා මද්‍රව්‍ය නිදහසේ මේ රටට ගෙනීමේ ඉඩකඩ වැඩි වෙලා තියෙනවා. රුපියල් සත ආර්ථිකයේ විසින් අපේ සමාජයේ සියලු අධ්‍යාත්මික ගුණධර්ම තලල පොඩිපට්ටම් කරලා විනාශ කරලා තියෙන්නේ, සුණු විසුණු කරලා තියෙන්නේ. ඒ නිසා ලාභයේ පදනම් කරගත්ත මිනිස් ක්‍රියාකාරකම් වල අවසානයේ ගුදුරක් වෙන්නේ තමුන්ගේ දරුවෝම වෙන්න පුළුවන්, තමුන්ගේ නෑදෑයින්ම වෙන්න පුළුවන්. අවසානයේ විනාශ වන්නේ ඔවුන්මම තමයි. නමුත් මේ ලාභ පරමාර්ථ කරගත්ත සමාජයේ ඉදිරියට යාමත් එක්ක මේ භයානක විපත තව තව වැඩි වෙලා තියෙනවා. ඉතින් ගරු කථානායකතුමනි, එක පැත්තකින් අපි මේ මත්කුඩු නිදහසේ සංසරණය වීම පැමිණීම වැළක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ වගේම දෙවෙනි කාරණේ වෙන්නේ මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වන ප්‍රමාණය අවම කර ගැනීමේ වැඩපිළිවෙලක් අපි පවත්ව ගත යුතු වෙනවා. පුනරුත්ථාපනයට පෙර මගේ යෝජනාව පුනරුත්ථාපනය වුණත් එක පළමුව රටට මද්‍රව්‍ය නිදහසේ ගලායම නැවැත්වීම, දෙක මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙන මත්කුඩු වලට ඇබ්බැහි වෙන තරුණයින් ප්‍රමාණය අවම කර ගැනීමේ උත්සාහයක අපි නියැලෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ සඳහා අපේ අධ්‍යාත්මික ඉගැන්වීම්, අපේ ආගමික ඉගැන්වීම්, අපේ මනස සහ හිත සංවර කර ගැනීමේ ක්‍රියාමාර්ග පෙරදිග අපේ රටවල් වලට උරුම වෙච්චේ ආගමික චින්තනයන් උපයෝගී කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්කුඩු භාවිතයේ නිසා ඇති වී ඇති සමාජ ව්‍යසනයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට යාම රටේ අත්‍යවශ්‍ය වෙනවා. එවැනි සංවේදී වූ ක්‍රියාදාමයකින් ඒ දරුවන්ට මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන්ගේ අනාගතය පිළිබඳ ඇති බියකරු ස්වභාවය හෙළිදරව් කිරීමෙන් පමණයි අපිට මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පූර්ව පියවරක් වශයෙන් අනුගමනය කළ හැකි වෙන්නේ. ඒ නිසා පළමුව නිදහසේ මද්‍රව්‍යයන් රටට පැමිණීම වැළැක්වීම, ජාවාරම නැවැත්වීම, ඔවුන්ව අත්අඩංගුවට ගැනීම, ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන කටයුතු කිරීම, සහ භාවිතයට හුරු වෙන පුද්ගලයින් එසේ භාවිතයේ ඇතිවීම වැළැක්වීම සඳහා වූ මූලික පියවර ගත යුතු වෙනවා. ඒ පියවරෙන් පස්සේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ දැනට මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙච්ච තැනැත්තම් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ. කරු කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ මේ පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් කෙරෙනවා. ආයතන රාශියක් තියෙනවා. හැබැයි මේ බොහොමයක් ආයතන මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත, ඒ වගේම බන්ධනාගාරගත වෙච්ච, දඩුවමට දඩයම් වලට ලක්වෙච්ච තැනත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා මේ වන ආයතන. මත්කුඩු භාවිතයේ සිදු කර තැනැත්තෝ ඒ පාප කර්මයෙන් ගැලවෙන්න ඔවුන්ට සමාජ අවශ්‍යතාවයක් තියෙනවා. එසේ ගැලවීමට අවශ්‍ය තැනැත්තෙකුට එම් මිදීම සඳහා වූ කවර ආයතනයකටද යන්නේ? කවර තැනක්ද අපි තෝරගන්නේ? කවර
උඩන්ට විනාඩි දෙකක් තියෙනවා.
එහෙමයි. කවර පුනරුත්ථාපන වැඩපිළිවෙළද අපේ රටේ තියෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි, අපි දන්නවා අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ ජාතිමත්ක මණ්ඩලය මගින් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන පවත්ව ගන්නවා. ඒ වගේම අන්තරාදායක ඖෂධ මණ්ඩලයත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පීටෝපු ආයතන තියෙනවා. ඒ වගේම මීට අමතරව විශේෂයෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූම් පුනරුත්ථාපන සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්තුමා යටතේ ඉතාම උසස් කාර්යයක් මෑත කාලේ ක්‍රියාත්මක වෙනවා. කලින් LTT රදවියන් පුනරුත්ථාපනය කරපු ආයතනය අද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූම් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉතා ප්‍රශංසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒත් අපි අදහස් කරන ගරු කතානායකතුමනි, මත්ද්‍රව්‍යන්ට භාවිතා වෙච්ච තැනැත්තේ බන්ධනාගාරගත නොවුණ තැනැත්තේ දඩේමකට ලක් නොවුණ තැනැත්තේ ඔවුන්ට එයින් ගැලවීම සඳහා වූ සුදුසු අධිකාරියක් හෝ සුදුසු වැඩපිළිවෙළක් හෝ අපේ රටේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මම යෝජනා කරනවා මේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අතිවිශාල තරුණ පිරිසක් ඒවායින් මිදීමට අපේක්ෂාන් පසුවද ඒසා නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ක්‍රමවේදයන් නොපැතවීම ඔවුන් මුණ දෙන බරපතල ගැටලුවක් ඇති බැවින් ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ අධ්‍යාත්මික භාවනා ක්‍රම, දේශීය ඖෂධ ක්‍රමයන් හා අනිකුත් ප්‍රතිකර්ම ක්‍රමද උපයෝග කරගනිමින් මත්කුඩු හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකාරියක් ගොඩනගන්න ඕන කියලා මේ ගරු සභාවට අපි යෝජනා
කරනවා.
ගරු කතානායකතුමනි, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අධිකාරියක් හෝ ආයතනයක් විශේෂයෙන් පිහිටව යුතු යන මේ යෝජනාව මා මේ අවස්ථාවේදී ස්ථිර කරමින් වචන කීපයක් ඉදිරිපත් කරන්නට අවසර ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ යෝජනාව කරපු සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මේ කියපු කාරණාවලට අමතරව විශේෂයෙන් මේ වෙනකොට පහුගිය දිනවල පහුගිය කාල සීමාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ උච්චතම අවස්ථාවන් අපි දැක්කා. විශේෂයෙන් ඉතා ශ්‍රේෂ්ඨ විනිශ්චකාරවරයෙක් වෙච්ච සරත් අබේපිටිය මැතිතුමන් ගේ ජීවිතය අහිමි කරන්නට ඒ කුඩු ජාවාරම් කරුවන් ක්‍රියා කරා. ඒ වගේමයි පහුගිය දිනවල පිළියන්දල සිද්ධිය, නාකොටික් බියුරෝ ඒ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් වගේම අහිංසක පුංචි දරුවනුත් මේ බිල්ලට හසු වුණා. ඉතින් මේ විශේෂයෙන්ම මේ විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකාතකින් ජීවිත නැති කරමින් කටයුතු කරනා වගේම අනිත් පැත්තෙන් මේ මත්ද්‍රව්‍ය භාවිතය කරන්නට මුළු සමාජයම එකතු කරලා සමාජීය වශයෙන් විශාල විනාශයක් මේ රට තුළ මේ වන විට මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන කාරණයක් ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම අද මේ වෙනකොට සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා කිව්වා වගේ වැඩිපුරම උසාවියට අරන් එන්නේ තරුණ ළමයි. තරුණ අය. ළමයි සම්බන්ධයෙන් නම් ගරු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරපු අවස්ථාවකදී අධිකරණයට බලයක් තියෙනවල දරුවෝ සම්බන්ධයෙන් විශේෂයෙන් ක්‍රියා කරන්නට. ඒ දරුවන් සම්බන්ධයෙන් තීරණයක් දෙන්නට උපරිම භාරකරු විදියට දිසා අධිකරණයක විනිශ්චකාරවරයෙකුට බලයක් තියෙනවා. ඒ ඊට එහා ගිය කටයුත්තක් මේ වෙනකොට තරුණයන් සම්බන්ධයෙන් කළ යුතු ඇති බව නීතිඥවරියක් විදියටත් දේශපාලඥයෙක් විදියටත් මගේ හැඟීමක් තියෙනවා ගරු කථානායකතුමනි. මොකද මේ වෙනකොට අර අවුරුදු 18 එහා ගියාට පස්සේ ළමයෙක් කියන තැනට වැටෙන්නේ නැහැ තරුණයා. නමුත් ඒ තරුණයා සම්බන්ධයෙන් උත් ඒ දරුවෙක් ගැන බලනවා වගේම දිසා අධිකරණයට විශේෂයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට මේ දරුවෝ ඉදිරිපත් වෙන්නේ ඒ විනිශ්චකාරවරුන්ටත් මේ අය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය කිරීම ඒ නියෝගය දෙන්නත් ඉඩ ප්‍රස්ථාව මේ රට තුළ නීතිය වෙනස් කරලා හැදෙන්නට ඕනේ මම දකින කාරණයක්. මොකද බලෙන් හෝ යවන්නට පුළුවන් කමක් තියෙන්න ඕනේ. අද මේ වෙනකොට හෙරෝයින් සහ ගංජා කියන මත්ද්‍රව්‍ය දෙක විෂ මත් පැන්වලට අමතරව බහුල වශයෙන් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් හෙරෝයින් නිසා කොච්චර විපත් වෙනවද කියන දේ මේ සමාජයේ ඉන්න සියලු දෙනා දන්න කාරණයක්. හොඳමයි ගරු කථානායකතුමනි. ඒ වගේම ගංජා සම්බන්ධයෙන්ුත් ගරු කථානායකතුමනි ඊටත් එහා ගිය විනාශයක් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද මේ වෙනකොට ගංජා ලංකාවෙත් මේ ඕනම දුෂ්කර තැනක මේ වියලි කලාප තුළ වැවෙන මේ ගහක්. නමුත් අද මේ වෙනකොට ඉන්දියාවේ කේරළ ගංජා හැම පළාතකම මේ අම්පාර දිස්ත්‍රික්කෙත් හැම තැනම දැන් ඉන්දියාවෙන් කේරළ ගංජා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදියට විෂ මත්ද්‍රව්‍ය මේ රටට විශේෂයෙන් මුහුද මගින් ඉන්දියාව හරහා පකිස්තානය හරහා බෝට්ටු මේ ඒ යාත්‍රා යොදාගෙන හොර රහසේ ගේන වැඩපිළිවෙල මේ තත්ත්වය වටලන්නටත් විශේෂයෙන් කටයුතු කළ යුතුයි. පහුගිය දිනවල අපි දැක්ක රේගුවේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇල්ලුවා වැටලීම් කරා. ඉතින් මේ වැටලීම් වගේම මේ බෝට්ටු වලින් මේ මුහුදු හරහා මේ ගේන වැඩපිළිවෙලත් ඉක්මනින් නවත ගන්නට ඒ ඉක්මනින් වැටලීම් කරලා මේ අය අත්අඩංගුවට ගැනීම කටයුතු කරන්නට කටයුතු කළ යුතු වෙනවා. නැතිනම් මහා ජාතික ප්‍රශ්නයක් බවට මේ මත්ද්‍රව්‍ය උවදුර අද මේ රටේ පත් වෙමින් තියෙනවා. තරුණ පරම්පරාව විනාශ වුණා කියන්නේ මේ රටේ අනාගතය විනාශ වෙනවා. මේ රටේ අනාගතය බාරගන්නේ මේ පරම්පරාව බේරගන්නට අපි ජාතියක් විදියට මේ ශ්‍රී ලාංකික ජාතිය එකතු වෙලා කටයුතු කළ යුතුයි කියන යෝජනාව කරමින් පණිහැඩ වෙනවා.